දැන් මේ අද ඔක්තෝබර් මාසේ අවසාන සිකුරාදානේ. ඒ නිසා අපි ලෝකේ වටා තොරතුරු කතාබහ කරන්නේ ළඟ ළඟම අතළඟම එන ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව ප්‍රමුඛයෙන් අවධානය යොමු කරමින්. තවත් දින 11ක කාලයක් පමණයි තියෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයට. ඇමරිකාවේ පළවෙනි වතාවට ජනාධිපතිවරයක් බිහිවේවිද? එසේත් නොමෙතනම් මහත් ආන්දෝලනයට තුඩුදෙලා තියෙන රිපබ්ලිකන් පක්ෂාපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාවිද? මේ පිළිබඳව බොහෝ දිනක් වඩාත් අවධානයෙන් සිටින කාලවකවානුවක මේ වෙනකොට ඇමරිකානු ජනාධිපතිවරණය අලුත්ම තත්ත්වයේ විමසමින් තමයි අද කතාබහ ආරම්භ කරන්නේ. සුපුරුදු විදිහට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනේ. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් මේ වෙනකොට ප්‍රවණතාව මොකක්ද ඇමරිකානු ජනාධිපතිවරණයේ?
දැනට දිලුක්ෂි, සියලුම ජනමත විමසුම් වලින් අදහස් දක්වන ඒවා බලපුවාම හිලරි ක්ලින්ටන් 5.9% විතර වගේ ඉදිරියෙන් ඉන්නවයි කියලා වාර්තා වෙන්නේ. එක එක ගණන් හිලව් සමහර අය ඉදිරිපත් කරන. නමුත් මේ සියල්ලෙන්ම හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් ඉන්නවා කියන එක තමයි පෙන්නුම් කරන්නේ.
ඔව්, එතකොට මේ අපිට වාර්තා වෙනවා මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා දෙපාර්ශ්වයේම විශාල මුදලක් වේදම් කරමින් ලොකු සටනක යෙදෙනවා කියලා. මේ සම්බන්ධවත් ලෝකේ විශාල අවධානයක් යොමු වෙලා තියෙනව නේද?
ඔව්, දිලුක්ෂි, මෙතන හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද කටයුතු ප්‍රචාරක කටයුතු සඳහා ඇයට අතිවිශාල ධනයක් තියෙනවා වියදම් කරන්නට. නමුත් ඒ කිට්ටුවටත් එන්න බැරි වෙලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට. නමුත් මේ අවස්ථාවේ ඔබ කිව්වා වගේ ඡන්දයට දින 10ක් 11ක් තියෙද්දි ඔහු දැන් සූදානම් වෙනවයි කියනවා. මේ අවසාන සතියේ ඒ ජනමතය ගොඩනගා ගන්න ඒ ඔහුට පක්ෂව මැතිවරණ ප්‍රකාශන කටයුතු සම්බන්ධයෙන් ඩොලර් මිලියන 100ක විතර වගේ මුදලක් තමන්ගේ අතින්ම වියදම් කරන්නත් ඔහු දැන් සූදානම් වෙනවා කියලා. මොකද මේ දැන් තරංගය ඉතාමත් තියුණු උච්චතම අවස්ථාවට පැමිණලා තියෙන නිසා.
අපි මීට කලින් සඳහන් කළාමල් මේ පූර්ව මත විමසුම් හරහා ලැබෙන දේවලුත් හරිම අනපේක්ෂිතයි. අවසාන මොහොතේදී මේවා පවා වෙනස් වෙන්නට පුළුවන් කියලා උදාහරණයක් විදිහට අපි අර බ්‍රෙක්සිට් එක පිළිබඳවත් කතා බහ කළා. දැන් ඇමරිකානු ජනාධිපතිවරණයේ දැන් තියෙන ප්‍රවණතාව අනුව දැන් මේ පූර්ව මත විමසුම් පිළිබඳව දේශපාලන විචාරකයන් මොකද කියන්නේ?
මෙතන නිර්ලක්ෂි, හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් 9%ක් ඉදිරියෙන් ඉන්නවා සමහර ජනමත විමසුම් වලදී. අනෙකුත් ඒවා වලදී 5-6% අතර ප්‍රමාණයකින් ඉදිරියෙන් ඉන්නවා. නමුත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බැලුවොත් ඒ ප්‍රාන්තයේ පමණක් ඩොනල්ඩ් ට්‍රම්ප් හිලරිට වඩා 0.2%කින් ඉදිරියෙන් ඉන්න බවක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ 2%ක් ෆ්ලොරිඩා වල තමන් ඉදිරියෙන් ඉන්නවා කියන එක බලලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔහුට තවමත් අවස්ථාව තියෙනවායි කියලා මේ මැතිවරණයේ ජයග්‍රහණය ලබා ගන්න. ඒකම ඔහු කියනවා ඔහුගේ පාක්ෂිකයන්ට කියලා තියෙන්නේ මේ ජනමත විමසුම් වල ප්‍රතිඵලය ගැන වැඩි අවධානයක් යොමු කරන්න එපා. නමුත් 8 වෙනිදාට මේ සියල්ල බොරු වෙන බව ඔහු ඔප්පු කරනවායි කියලා. ඉතින් කෙසේ වෙතත් මේ ජනමත විමසුම් ගැන අපි කොයි ආකාරයෙන් සැලකුවත් පෙනී යන යම් කිසි ප්‍රවණතාවයක් තමයි හිලරිට වැඩි වාසියක් තියෙනවායි කියලා. නමුත් ඡන්ද දවසේ ඒක කොයි ආකාරයෙන් ප්‍රකාශ වෙයිද කියලා කියන එකක් 100%ක් යන බවරි අර ඔබ කිව්වා වගේ බ්‍රෙක්සිට් එකේ ඒ වගේම කොලොම්බියාවේ තිබිච්ච ජනමත විචාරණයේ කවුරුත් නොහිතපු විදිහට ජනමත විචාරණයේ පරාජයට පත් වුණා. ඉතින් එවැනි දේවල් නිසා හුඟක් අය තවමත් අකමැති මේකේ කවුද හරියටම දිනන්නේ කියන එක ප්‍රතිඵලයක් කලින්ම ප්‍රකාශයට පත් කරන්නට. දිලුක්ෂි, මේ ජංගල් කෑම් කියලා මෙතන නම වැටුනේ ඒ ප්‍රදේශයේ කූඩාරම් ගහලා ඒක නිකන් කැලෑවක ස්වරූපයක් ගත්තු නිසා. මේ කැලේ කියන තැන ඉඳලා තමයි බ්‍රිතාන්‍යයට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි චැනල් එක හරහා ගමන් කරන ඒ ලොරි ඒ වගේම මේ ෆෙරීස් යන්නේ ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කැලේ හරහා. එතකොට මේ සරණාගතයෙන් යුරෝපයට ඇතුල් වෙන හුඟක් අය බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී ගිහිල්ලා බ්‍රිතාන්‍ය ජීවත් වෙන්න, නැත්නම් එංගලන්තේ ගිහින් ජීවත් වෙන්න. ඉතින් ඔවුන් එංගලන්තයට යෑම සඳහා තමයි මේ ප්‍රංශයේ කැලේ නගරයට ඇවිල්ලා එතන ඉඳලා උත්සාහ කරන්නේ හොරෙන් එක්කෝ ලොරි වලින් එහෙම නැත්නම් මේ ෆෙරි එක හරහා එංගලන්තයට සංක්‍රමණය වෙන්න. ඉතින් ඔවුන් පහුගිය මාස 18 මේ එන සංක්‍රමණිකයන්ගේ පිරිස වැඩි වෙලා ඔවුන් මෙතන කැලේ වලදී එතන කොටු වෙලා හිටියා. එක අවස්ථාවකදී 8000ක විතර පිරිසක් මෙතන රැඳිලා හිටියා. ඉතින් මේක එංගලන්තයයි ප්‍රංශය අතර ලොකු රාජතාන්ත්‍රික මට්ටමේ අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වුණා. මොකද බ්‍රිතාන්‍ය රජයේ දිගටම කියා සිටියා මේ පිරිස මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න. මේ කට්ටිය මෙතන රැඳී සිටීම නිසා ප්‍රවාහන කටයුතු වලට ලොකු බාධාවක් වෙනවා ප්‍රංශයයි එංගලන්තයයි අතර. මේ සරණාගතයන් නීති විරෝධී ලෙස මේ ලොරි වලට ගොඩ වෙලා එංගලන්තයට ඇතුල් වීමට උත්සාහ කරන නිසා. ඉතින් මේ දේශපාලන තීන්දුවක් අරගෙන තමයි ප්‍රංශයේ බලධාරීන් මේ කඳවුර මෙතනින් ඉවත් කිරීමට කටයුතු කරේ. ඉතින් මේ කඳවුර දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන් ඉවත් කරලා ඒකේ හිටපු පිරිස ප්‍රංශයේ තියෙන අනෙකුත් නගරවල තියෙන සරණාගතයන් සඳහා තියෙන කඳවුර වලට ඔවුන් යොමු කරන්නට තමයි දැන් ඒ පියවර අරගෙන තියෙන්නේ.
අපි මීළඟට අවධානය යොමු කරමු ඉරාකයේ මෝසුල් නගරය කෙරෙහි. අපි මීට කලින් වැඩසටහනේ කතා බහ කළා ඉරාකයේ මෝසුල් නගරය IS ග්‍රහණය පවතින ඉරාකයේ තියෙන ප්‍රධාන ප්‍රදේශවලින් එකක් මේ වෙනකොට. ඒක නැවතත් ඉරාක හමුදාවන් අතට පත් කර ගැනීම සඳහා ඉරාක රජයේ හමුදාත් ඒ වගේම ඇමරිකානු යුද සංධානය ආධාර ලබන කුර්දි කැරලිකරුවනුත් එකතු වෙලා විශාල සටනක් කරගෙන යනවා කියලා. දැන් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය පිළිබඳව අපි අවධානය යොමු කරමු. අමල්, කොහොමද මේ IS සංවිධානයේ පසුබෑම සනිටුහන් වෙන්නේ?
අතරම දුර්ලක්ෂි, මෙතන ඉරාක හමුදාව නොහිතපු විදියට IS සටන්කරුවෝ ඒ පසුබසින බවක් වාර්තා වෙලා තියෙනවා. නමුත් තවමත් හමුදා බටපිරිස් වලට ඒ නගරය සම්පූර්ණ මත්පත් කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙනවා නගරයට ඇතුල් වෙනකොට මීට වඩා දරුණු සටන් ඇතිවේ කියලා. මොකද මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා මේ හුඟක් ISIS සමාජිකයන් ඔවුන්ගේ රවුල් කපා දාලා ඔවුන් සාමාන්‍ය ජනතාව වගේ වෙස්සාරගෙන දැන් සාමාන්‍ය ජනතාව අතර ගැවසෙනවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කලා විශේෂයෙන්ම ඇමරිකානු ඒ යුද හමුදා ප්‍රධානීනුත් ඒ වගේම පෙෂ්මේගා එහෙම නැත්නම් ඒ කුර්දි සම්භවයක් තියෙන ඒ සටන් කමින් ඔවුනුත් මේ මෝසුල් නගරය අල්ලා ගැනීමට ඔවුන්ට ලොකු වෙනකමක් තියෙනවා. මොකද කුර්දි ජාතිකයන් සෑහෙන පිරිසක් මේ ප්‍රදේශයේ ඉන්න නිසා. ඉතින් මේ වෙනකොට අපිට පේන්න තියෙන විදිහට මේ බටපිරිස් මෝසුල් නගරයට ඇතුල් වෙන්නට ඉතාමත්ම ආසන්නයි. නමුත් ඊට පස්සේ අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන් දැනට තියෙනවට වඩා දරුණු සටන්. මොකද මේ ඇමරිකානු බටපිරිස් වලින් ලැබිච්ච ඒ තොරතුරු අනුව තවමත් IS සමාජිකයන් 5000කට ආසන්න පිරිසක් ඒ ප්‍රදේශයේ තවමත් රැඳී ඉන්නවා. ඔවුන් විසින් අවසාන සටනක් මෙහිදී දියත් කිරීමට නියමිතයි කියලත් බලාපොරොත්තු වෙනවා.
දැන් එතකොට මේ මොසුල් නගරය යම් හේකින් අත්පත් කරගත්තොත් නැවත ඉරාකයේ රජයේ හමුදාවන් විසින් එතකොට IS සංවිධානයේ සතුව තියෙන විශාලතම ප්‍රදේශ කිසිවක් ඔවුන් සතුව නැහැ කියලා තමයි අපිට මේ අන්තර්ජාතිකව කතාබහ වෙන තොරතුරු අනුව වාර්තා වෙන්නේ. මේක ඇත්තද?
අපි වෙනුත් ඉරාකය ඇතුළ නම් ඊට පස්සේ IS සංවිධානයට භූමිය අයිතියක් ලැබෙන්නේ නැහැ මෝසුල් නගරය ඔවුන්ගේ ග්‍රහණයෙන් ඉවත් වුණාට පස්සේ. නමුත් තවමත් IS සංවිධානයේ බලකොටුවක් හැටියට තියෙනවා සිරියාවේ තුළ තියෙන රැකා කියන නගරය. ඉතින් ඇමරිකාවත් ඒ වගේම අනෙකුත් ලෝක බලවතුනුත් ඊට පස්සේ ඒ කියන්නේ මෝසුල් ප්‍රහාරයෙන් පසුව දෙවැනි අදියර වෙන්නේ ඔවුන්ගේ ඊළඟ අවධානය යොමු වන්නට සිද්ධ වෙන්නේ සිරියාවේ තියෙන මේ රැකා නගරය. ඉතින් මේ වෙනකොටත් ඒ රකා නගරයේ ඒ ප්‍රහාර එල්ල කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කරමින් ඉන්නවයි කියලා මේ වෙනකොටත් වාර්තා වෙනවා. ඉතින් ඇත්තටම මේ ඉරාකයේ මේ ප්‍රශ්නය IS සංවිධානයේ තියෙන භූමිය අහිමි කරන්නට සමත් වුණත් තවමත් සිරියාව කේන්දර කරගත්තේ IS කොටසුත් තවමත් ඉන්න නිසා ඊළඟ පියවර හැටියට අපිට දකින්නට පුළුවන් වෙන්නේ සිරියාවේ ඒ රකා නුවර ඇතිවෙන්නට නියමිත ඊළඟ ඉදිරි සටන්.
ඔව්, මේ දරුණු සටන් පවතින මේ මොසුල් නගරයේ සිවිල් වැසියන්ගේ තත්ත්වය කොහොමද වාර්තා වෙන්නේ?
ඔව්, මෙතන මෝසුල් වල මේ වෙනකොට දිලුක්ෂි මිලියනයකට අධික පිරිසක් ඉන්නවයි කියලා වාර්තා වෙනවා. මොකද ඇත්තටම මෝසුල් කියන්නේ ඉරාකයේ තියෙන දෙවෙනි ලොකුම නගරය, බැග්දාඩ් නුවරට පස්සේ තියෙන ලොකුම නගරය. ඉතින් සෑහෙන පිරිසක් සරණාගතින් හැටියට මෙන් ඉවත් වෙයි කියලා බලාපොරොත්තු වුණත් එතරම් පිරිසක් තවමත් ඇවිල්ලා නැහැ. මොකද IS සංවිධානයේ ඔවුන්ට ඒ ප්‍රදේශයෙන් යන්න ඉඩ නොදී ඔවුන්ව මිනිස් පලියක් හැටියට පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි එක්තරා විදියකට මේ සටන් බලාපොරොත්තු වෙච්ච තරම් ඉක්මනට සිද්ධ නොවෙන්නේ. දැන් දින 11ක් විතර වෙනවා මේ මෙහෙම පටන් අරගෙන. නමුත් හමුදා බටපිරිස් ඒ IS සටන් කරුවන්ව එහෙම නැත්නම් ඒ IS අන්තවාදීන්ව මෙම් ප්‍රදේශයේ කොටු කරගෙන ඉන්න බවක් තමයි පේන්නේ. ඉතින් ඔවුනුත් ඒ සාමාන්‍ය ජනතාවට එයින් එළියට යන්න නොදෙන බවකුත් තියෙනවා. ඉතින් යම් කිසි විදියකට සාමාන්‍ය ජනතාව පැත්තෙන් අර්බුදකාරී තත්ත්වයක්ුත් මතුවෙමින් තියෙනවා.
අමල්, ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ IS සංවිධානයේ ඔයගේ තමන්ට අයිති ප්‍රබල සහ විශාලතම ප්‍රදේශ තමන්ගෙන් ග්‍රහණයෙන් ටිකෙන් ටික මිදිලා යන අතරතුරේදී IS සංවිධානයේ ඒ අවට රටවල් වල සමග සම්බන්ධ වෙමින් ඒ රටවල් තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකල් මිලිටන්ට් ගෲප්ස්, එහෙමත් නැත්නම් අපි කියනවා මේ රටවල් තුල ක්‍රියාත්මක වෙන සන්නද්ධ කැරලි කණ්ඩායම් වලට සහයෝගය ලබා දීලා ඒ කැරලි කණ්ඩායම් වල ඉලක්ක සපුරා ගැනීමට උදව් කරනවා කියලා. දැන් මේකට හොඳම උදාහරණය තමයි මේ මෑතකදී පාකිස්තානයේ පොලිස් අකඩමියට එල්ල කරපු මේ පාකිස්තානයේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලියට IS සංවිධානයේ ආධාර ලැබුණයි කියන ප්‍රවෘතිය. මේ තත්ත්වය කොහොමද අපිට වාර්තා වෙන්නේ? මල IS සංවිධානයේ මේ ක්‍රියාකාරීත්වය
උදෙලක්ෂි, මේක ඇත්තටම මේ ආසියානු කලාපයටම ලොකුම තර්ජනයක් හැටියට තමයි අපිට දකින්නට පුළුවන් වාර්තා කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ඔබ කිව්වා වගේම IS සංවිධානයේට ඔහු තමන්ගේ බලපරාක්‍රමයන් තුළ ඍජු හමුදා ප්‍රහාර එල්ලවීමත් සමගම ඔහු අනිකුත් ප්‍රදේශවල කරන ප්‍රහාර උත්සන්න කරන බවක් තමයි අපිට පෙනියන්නේ. ඔවුන් මීට කලින් යුරෝපයේ මේ විදිහට දේවල් කරා. නමුත් යුරෝපයේ ආරක්ෂාව තරවීමත් එක්කලා ඔවුන් දැන් පාකිස්තානයට ඇතුල් වෙලා පාකිස්තානයේ ලක්ෂේ ජංවි කියන ඒ අන්තවාදී කණ්ඩායමක් සමග එකතු වෙලා පොලිස් පොහුණු මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල කළයි කියලා ඒ වගකීම ඔවුන් දැන් බාර අරගෙන තියෙනවා. ඉතින් මෙතනදී ඔවුන් නිකුත් කරපු ඡායාරූප එහෙම බලපුවමත් ඒ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙක්ගෙන් 2 දෙනෙක් සම්බන්ධයෙන් ඔවුන්ගේ සමාජිකයන් කියලා ඒ ඡායාරූප මුදාහැරලා තියෙනවා. ඒවා ඇතර සත්‍යයි කියලත් බලධාරීන් මේ වෙනකොට සනාථ කරගෙනත් තියෙනවා. ඉතින් ඒක අලුත් ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම පාකිස්තානයේ අල්කයිඩා සංවිධානයේ බලය මිදියාමත් එක්කලම ඒ අඩුව පිරවීම සඳහා වගේ IS සංවිධානයේ දැන් පාකිස්තානයට ඇතුල් වෙලා පාකිස්තානයත් ඒ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අලුත් තවත් උත්සන්න තත්වයකට පත් වෙන අවදානමත් දැන් ඇති වෙලා තියෙනවා. මේ පොලිස් අභ්‍යාස මධ්‍යස්ථානයේ ඒ එල කරපු ප්‍රහාරයෙන් අතර මේකෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඊට වඩා 30ක් තව තුවාල ලැබුවා කියලා වාර්තා වුණා. ඉතින් මෑතකදී පාකිස්තානයේ වෙච්ච දරුණුම ප්‍රහාරයක් හැටියට දකින්න පුළුවන්. ඉතින් මේක මේ පාකිස්තානයට පමණක් නෙවෙයි කලාපයටම අලුත් තර්ජනයක් හැටියට තමයි වාර්තා කරන්න සිද්ධ වෙන්නේ.
දැන් පාකිස්තානය ගැන කිව්ව හින්දාමල් පසුගිය කාලයේදී පාකිස්තානයත් ඉන්දියාවත් පිළිබඳව විශාල වශයෙන් කතා බහ වුණා මේ කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන්. රටවල් දෙකේ යුදවදින තත්ත්වයට බොහොම ආසන්නයට ඇවිල්ලා ඊට පස්සේ එක්වරම ජාත්‍යන්තරයේ මැදිහත් වීම සහ අනිකුත් රටවල් වල මේ සම්බන්ධව තිබුණු උනන්දුව මත කිසියම්ම කරුණක් මත දැන් ටිකක් සමතේකට පත් වෙලා දෝ කියලා හිතනවා. විශේෂ ලොකු සිදුවීම් නම් අහන්නට ලැබෙන්නේ නැහැ. නමුත් සිදුවීම් නොවනවාමත් කියලා කියන්නට බෑ. තාමත් මේ තත්ත්වය අර අලුයට ගිනි පුපුරු වගේ ටිකක් උණුසුම් තත්ත්වේ තියෙන්නේ. අලුතෙන් තොරතුරු අපිට වාර්තා වෙනවා දාමත්.
ඔව් දිලක්ෂි, ඇත්තටම හැමදාම වගේ දෙන්නෙක් 3 දෙනෙක් මේ ඉන්දියා පාකිස්තාන් දේශ සීමාව හරහා සිදුවෙන වෙඩිතැබීම් වලින් ජීවිතක්ෂයට පත් වෙනවා. මේ බදාදත් පාකිස්තානයේ චෝදනා කරා ඉන්දියාවේ වෙඩිතැබීමකින් ඔවුන්ගේ පුරවැසියන් දෙන්නෙක් ජීවිතක්ෂයට පත් වෙනවා කියලා. ඊට කලින් දවසේ ඒ විදිහටම ඉන්දියාවත් පාකිස්තානයට චෝදනා එල්ල කළා තමන්ගේ වැසියන්ට මේ විදිහට වෙඩි තියනවායි කියලා පාකිස්තාන හමුදා බටපිරිස් වලින්. ඉතින් ඒ එකම තව ප්‍රවණතාවයක් අපි දැක්කා දිලක්ෂි මේ සතියේ පාකිස්තානයේ ප්‍රකාශයට පත් කරා දැන් ඇති වෙලා තියෙන මේ දෙරට අතර කාශ්මීර සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයේ මැද්දේ ඉන්දියානු සියලුම වැඩසටහන් පාකිස්තාන ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ විකාශනය වීම තහනම් කළා. මීට කලින් ඉන්දියාව තමන්ගේ චිත්‍රපටි සඳහා කිසිම පාකිස්තානු නළු නිළියන් පාවිච්චි නොකරනවායි කියලා ප්‍රකාශයට පත් කළා. ඉතින් ඒකට එකිනෙකට කිරීමක් හැටියට දැන් පාකිස්තානය කිව්වා ඔවුන් කිසිම විදිහකින් ඉන්දියාවේ නිෂ්පාදිත වැඩසටහනක් හෝ සංගීතය ඔවුන්ගේ රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකා වලින් විකාශනය කරන්නට දෙන්න ඒව තහනම් කළා. ඉතින් මේ විදිහට තමන්ගේ ඒ සංස්කෘතික කටයුතු වගේම සංගීතය සිනමාවටත් දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා.
හොඳයි මල් සූතිය පළ කරමින් ඔබට සමු දෙනවා. බොහොම ස්තුතියි ලෝකයේ තත්විත්‍ය අපිට සමීප කළාට. අපි නැවතත් ලබන සතියේ සිකුරාදා හමුවෙමු. ආයිබෝන මල්.
ආයිබෝන් දිලක්ෂි.
යුරෝපාකරයේ සරණාගති ප්‍රශ්නය පිළිබඳව කතාබහ කරද්දී මේ අලුතින්ම අපිට ඇහෙන වාර්තාව තමයි ප්‍රංශයේ තියෙන ජංගල් කෑම්ප් එක. ජංගල් කියලා නමින් හඳුන්වන සරණාගත කඳවුර. මේක ඇත්තටම මේ කැලේක තියෙන වගක් නම් අපිට පේන්නේ නැහැ අන්තර්ජාලයේ ඡායාරූප එහෙම බැලුවහම. නමුත් මේක ජංගල් කෑම්ප් කියලා හඳුන්වන්නේ එක්තරා හේතුවක් හින්දා. කෙසේ වුව මේ ජංගල් කෑම්ප් එක වසා දමන්නට ප්‍රංශ බලධාරීන් තීරණය කළා. මේ වසා දැමීමේ කතාව පසුපසත් විශාල කතාවක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ විශේෂ චෝදනාවලටත් ලක් වෙමින් තියෙනවා ප්‍රංශයේ මේ දවස්වල. ඒ විතරක් නෙමේ එංගලන්තයේ යම් යම් බලපෑම් වලටත් ප්‍රංශය යටත් වුණා කියලත් කතාබහක් තියෙනවා. මේ පහුණ බදා දවෙනකොට මේ ජංගල් කෑම්ප් එක වසා දමන්නට ප්‍රංශ බලධාරීන් තීරණය කළා. මොකක්ද මේ ජංගල් කෑම්ප් එක? මේක කවද්ද පටන් ගත්තේ? මේක වසා දමන්නට එපාය කියලා විශාල විරෝධතාවක් ඇති වෙලා තියෙන්නේ. ඇයි? අපි මේ සම්බන්ධව අවධානය යොමු කරමු මල් මේ ළඟට.